pure poi bine daham wel so tahanan samage ekatu wannete nillambata feminist sitine hitawathuni margagatawa antarjale haraha sambandha vi sitine kalyana mitreni horawak wedi ආලේක භාවනා පුහුණුවෙන් පසු දැන් සූදානම් වෙන්නේ දහමට අවධානය යොමු කරන්න, දහමට කන් යොමු කරන්න, කනහරහා කන ශ්‍රවණ ඉන්ද්‍රිය මාධ්‍ය කරගෙන දහමත් සමග සම්බන්ධ වෙන්න. ඕනෑම ඉන්ද්‍රියක් කරහා දහම දකින්න පුළුවනි. ඇහැට පේන රූප ඇසුරින්, නාසයට දැනෙන සුවඳ ගඳ ඇසුරින්, දිව හොයාගන්න රස මගින්, කය අත්දකින ස්පර්ශයන් හා සංවේදනා තුළින් කෙනෙකුට දහම දකින්න පුළුවනි. වෙන දහම දකින්න ක්‍රමයක් නැහැ. අපේම අත්දැකීම් හැර. අත්දැකීම් පමණයි දහම දකින්න උදව් වෙන්නේ. ඒ අතර මේ කන විශේෂ වෙනවා. ශ්‍රවණ ඉන්ද්‍රිය ඇහෙන දහම සන්නිවේදනය වෙන්නේ දහම කන තුලින්. ඒ නිසා ධර්ම මාර්ගයේ ලොකු භූමිකාවක් ඉටු කරනවා ශ්‍රවණ ඉන්ද්‍රිය අනිත් ඉන්ද්‍රියන්ට වඩා. කනට කොහොමත් ශබ්ද ඇහෙනවා. ඒ ඇහෙන නිසානේ කන කියන්නේ. ශ්‍රවණ ඉන්ද්‍රිය කියන්නේ ශ්‍රවණය වෙන නිසා. කිසිවක් ශ්‍රවණය නොවී තිබෙන මොහොතක් හොයාගන්න අමාරුයි. හැම වෙලේම මොනවා හරි කනට ඇහෙනවා. සමහරට අපි දන්නවා, බොහෝ විට දන්නේ නැහැ, දැනගත්තත් නැතත් ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා. මේ ඇහෙන 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 සෑම අඩක්ම ඇසීමක්ම දහම සන්නිවේදනය කරන්නේ නැහැ. නිසා ධර්ම ශ්‍රවණය විශේෂයි. ඒ විශේෂ වෙන්නේ කනට ඇහෙන බොහෝ ශබ්ද අපට අපව දකින්න හඳුනගන්න, අපට අප ගැන ඉගෙන ගන්න උදව් නොවන නිසා. ඒ ගැන නෙවෙයි කතා කරන්නේ, වෙන දේවල් ගැන, බාහිර සිදුවී ගැන තේරුමක් නැත්තේ. මෙන් බලන්න කනට ඇහෙන තෑයක කාලයක් ඇතුලේ කනට ඇහෙන ශබ්ද වාර්තා කරගත්තොත් 1 2 3 4 කියා එයින් මේ තමන් ගැන දැනගන්න ඉගෙන ගන්න උදව් වෙන මඟ පෙන්වන කීයක් නම් දේවල් ඇහෙනවද? මොන තරම් ස්වල්පද? අපට අපව හඳුනාගන්න, අපට අපව දැකගන්න, අප ගැන ඉගෙන ගන්න, අපව තේරුම් ගන්න ආධාර වෙන, උපකාර වෙන ඇසීම් බොහෝම අල්පයි. වැඩි ශ්‍රවණයන් තිබෙන්නේ අපව අමතක කරවන, අපට අපවම අමතක වෙලා යන මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද? එයත් ගිලිහිලා යන බාහිර ලෝකයක් තියෙනවා. මහ ප්‍රශ්න ගොඩක් තියෙන, ගැටලු ගොඩක් තියෙන, මේව මොනවද? අලුතෙන් එන ප්‍රශ්න මොනවද? ඒව කවුද විසඳන්න හදන්නේ? ඒ අය විසඳන විදිය හරිද? ඇයි මෙහෙම කරන්නේ නැත්තේ? මේ ආදී තොරතුරු කන්දරාවක් අප තුළට අප ඇතුළට සම්ප්‍රේෂණය වෙන ශ්‍රවණයන් තමා වැඩි. සමහර විට 100%ක් 99%ක් නෙමෙයි 100%ක්ම බොහෝ විට අපේ කනට ඇහෙන දේවල් කරන්නේ අපට අපවම අමතක කරවල අපේ ඇත්ත ගැටලුව වහලා මේ අපට අත තියන්නත් බැරි, තේරුම් ගන්නත් බැරි, විසඳන්නත් බැරි මහා ගැටලු ගොඩක් එළියේ තියෙන, බාහිරේ තියෙන, පිටස්තර ලෝකයේ තියෙන මෙන්න මේවට අපේ අවධානය යොමු කරලා ඒවත් සමග පටලවන එක. ඒ සියලුම ශ්‍රවණයන් අධර්ම ශ්‍රවණයන් වෙනවා. අධර්ම කියන්නේ නරක කියන අදහස නෙමෙයි, දැන් දැහැමි කියන අදහසින් නෙමෙයි. අදහැමි කියන්නේ මේ නරකයි නපුරුයි කියන අදහස නොවෙයි. හැබැයි මේ කෙනෙකුට තමන් ඉන්නේ කොහෙද, තමන් කොයි වගේද, තමන්ගේ ඇත්ත ගැටලු මොනවද, මෙයා විසඳන්නේ කොහොමද, විසඳන්න පුළුවන්ද, මේ සියල්ලම වහලා දාලා මම පුද්ගලයව මේ එළියේ තියෙනවා කියලා කියන හිතන ලෝකයක් ඇතුලේ අංගන වහං කරන ඇසීම් තමයි. ඒ සියලුම ඇසීම් අධර්ම ශ්‍රවණයන් වෙනවා. පව් නෙමෙයි. එහෙම හුණ කියලා පවක් නැහැ. බල්ලෙක් බුරනවා එනවා, ඒකෙන් පවක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කුරුල්ලෙකු කෑ ගහනවා ඇහෙනවා, වාහනේ කහඬක් ඇහෙනවා, ගීතයක් ඇහෙනවා, වෙන කතාවක් දේශනයක් ඇහෙනවා, අපේ දේශපාලනය ඇහෙනවා, සංස්කෘතිය ගැන කතා කරනවා, ඉතිහාසය ගැන, අතීතය ගැන, අනාගතය ගැන, ඉස්සර හිටිය අය ගැන, ඉස්සරහට එන්න ඉන්න අය ගැන. ඉතින් මේවට ඇහුම්කන් දුන්නා කියලා පවක් වෙන්නේ නැහැ. පවක් වෙන්නෙම නැහැ. නමුත් ඒ සියලුම ශ්‍රවණයන් අධර්ම ශ්‍රවණයන් වෙනවා. සහ කෙනෙකු එහෙම දේවල් ගැන කතා කරනවා නම් එය අධර්ම කතාවක් වෙනවා. අධර්ම දේශනයක් වෙනවා. පවක් නෙමෙයි අධර්ම දේශනය. ඒතර මේ දෙකක් පවක් එකක්. අධහම කියන්නේ හිත වෙනස් දෙයක්. අදහමක් වූ පමණින් හැම දෙයක්ම පාපයක් වෙන්නේ නැහැ. මේ දෙක වෙන් කරගන්න. කෙනෙකුට ඒ පුද්ගලයාව අනාවරණය කරගන්න උදව් වෙන, ඒ කෙනාව තමන්ට තමන්ව දකින්න උදව් වෙන, තමන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රකට කරවන, ඒට මඟ පෙන්වන යමක් යමෙකු කියනවද, අන්න ඒක තමයි දහම් දෙසුමක් කියන්නේ. එබඳු ශ්‍රවණයකට තමයි ධර්ම ශ්‍රවණයක් කියන්නේ. මේ නිසයි එය තාම දුර්ලභ වෙන්නේ. දුර්ලභ වෙන්නේ. බලන්න මොන තරම් ශ්‍රවණයන් තියෙනවද? ඒ ශ්‍රවණයන් අතර ධර්ම ශ්‍රවණය වෙන්නේ මොන තරම් කලාතුරකින්ද? අන් සෑම මොහොතකම කෙනාව බාහිර සිදුවීමක් ඇතුලේ හංගලා ගන්නවා. විනාඩි ගානකට, පැය ගානකට, සමහර විට දවස් ගානකට ඒ සිදුවීම ඇතුලේ පුද්ගලයෙක්ව යට කරලා දානවා. මඩවලක උබලා තියෙනවා වගේ, පටු අකුලක ඉර කරනවා වගේ, ගල් ගුහාවක වහන් කරනවා වගේ. අර ඒ සිදුවීම ගැන තමයි හිත 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 ඉන්නේ. යම් තාක් කල් ඒ සිදුවීම ගැන හිත හිත ඉන්නවද? ඇයි එහෙම වෙන්නේ? ඒකට මොකද කරන්න ඕනේ? ඒ මුළු කාලයේම ඒ තැනැත්තාට තමන්ව දැනෙන්නේ නැහැ. තමන්ව වැටෙන්නේ, ස්පර්ශ වෙන්නේ. තමන් කියලා කෙනෙකු ඉන්නවා. එයා මෙහෙම කෙනෙක්. එයාට මේ ප්‍රශ්න තියෙනවා. ඒව හදාගන්න ඕනේ, විසඳගන්න ඕනේ. මේ සියල්ලම අමතක වෙලා යනවා. ඒ නිසා තමයි ධර්මයේ කියන්නේ මේ කතා කරන්න එපා කියලා. නොකළ යුතු කතා 32ක් ගැන කියලා. 32ක්. එකක් නෙමෙයි, දෙකක් නෙමෙයි, බක් හතරක් නෙමෙයි, 10ක් 15කුත් නෙමෙයි. 32 කතා කියලා. නොකළ යුතු කතා 32ක්. එතකොට මේවා පවුල් නෙමෙයි. මේවා කතා කරා කියලා පවක් නැහැ. දේශපාලන ගැන කතා කරාට පවක් වෙන්නේ නැහැ නේ. ඉතින් කනේ ආවේගශීලී වුණොත් අකුසලයක් වෙන්න පුළුවන්. එහෙම නැතුව කතා කරාට පවක් වෙන්නේ නැහැ. පවක් නොවුනට එය අදහැමි කතා, දැහැමි කතා නෙවෙයි. හිතවතුනි, ඒ නිසා මේ දහම අදහම වෙන් කරගන්න, පැහැදිලිව වෙන් කරගන්න. දැන් ඒ මෙන්න දහම කියා ඒ ලේබල් එක ගහගෙන, ඒ බැන එක අල්ලගෙන දහම එන්නේ නැහැ. දෙහිම එනවා නම් ඔන්න හරි ලේසි අඳුනා ගන්න මේ දහම. මේක දැහැමි කතාවක්, දම් දෙසුමක්, ධර්මදේශනයක් කියා හරි ලේසි අඳුනගන්න. දහම ඒ විදිහට තමන්ගේ අනන්‍යතාවේ ලියාගෙන ඒ ලාංඡනය, ඒ සංකේතය අරගෙන එනවන. ඉතින් එහෙම එන්නේ නැහැ. දහම එහෙම එන්නේ නැති වුණාට අදහම එහෙම එනවා. අදහම සියලුවම දැහැමි සංකේත, ලාංඡන, ඒ සියල්ලම භාවිතා කර. ඒ දහමට එහෙම අවශ්‍ය නැහැ. අවශ්‍ය නැති නිසා ඒ පාවිච්චි කරන්නේ නැහැ. මෙතන මේ සංකේත හා ලාංඡන වලට සාමාන්‍ය හිතක් මුලා වෙනවා. මුලා වෙලා මේ දම් දෙසුමක් අහන්නේ, ධර්මදේශනය ඇහුවේ, ධර්මදේශනය එහෙම තීරණයකට එන්න පුළුවනි. ඉතින් බලන්න තියෙන්නේ හිතවතුනි, ඔය ලාංඡන සංකේත නෙවෙයි මේ අහගෙන ඉන්න විට අසන්නාට අසන්නා ගැන අවබෝධයක් ලැබෙනවද? වෙන විෂයයක් ගැන නෙවෙයි, වෙන ලෝකෙ සිදුවීම් ගැන නෙවෙයි, තමන් ගැන, මට, මං ගැන තේරෙනවද? මේ කතා කරන්නේ මම ගැන කියලා මට හිතෙනවද? වෙන කවුරු ගැනවත් නෙමෙයි මේ කතා කරන්නේ. වෙන කිසිම මාතෘකාවක් ගැන නොවේ, මේ මං ගැනමයි කතා කරන්නේ, මටමයි කතා කරන්නේ. සමපාත වීමට එන්න ඕන. එහෙම සමපාත වෙනවා නම් පමණයි ඉන් එහාට මේ අවශෝෂණය, සම්ප්‍රේෂණය සිදු වෙන්නේ. සැබෑ ධර්මශ්‍රවණය පටන් ගන්න ඉන් පස්සේ එතෙක් මේ අර සමපාත වීම තම වෙන්නට. හැබැයි සමපාත නොවි මම මෙහෙම ඉන්නවා, කතිකේ අර එහෙම ඉන්නවා, එයා යම් දෙයක් ගැන කියනවා, මාත් අහන් ඉන්නවා, මටත් තේරෙනවා ඒ කියන දේවල්, එපමණයි. හැබැයි ඒවා දන්නේ නැති ඒවා වෙන්න පුළුවන්. මේ දැනගන්න ලැබෙන්නේ කලින් ඇසුම් අහල තිබුණු දේ වෙන්න පුළුවන්, දැන් ඇහෙන්නේ ඒ ඔක්කොම ඇත්ත. නමුත් අහලා ඉවර වුණාට පස්සේ ඉන්නේ අහන්න කලින් හිටිය කෙනාම වෙන්න පුළුවන්. එයාට එයා ගැන අබමල් රේණුවකවත් දැනුමක් වැටහීමක් වෙලා නැති. තමන්ට ආලෝකයක් වැටිලා නැහැ. විශේෂයකට ආලෝකය වැටෙන්න පුළුවන්. තමන්ට නෙවෙයි. එහෙම කොපමණ ඇහුවත් දැනුම වැඩි වෙනවා මිස දහමට කෙනෙකු යොමු වෙන්නේ නැහැ. දැහැමි වෙන්නේ නැහැ. දැනුම වැඩි වෙනවා. දැනි දැනුම එකක්, දැහැමි වීම තව දෙයක්. මේ කෙනෙකු ඉන්න පුළුවන් විශාල දැනුමක් එක්ක, අහන්න 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 ලොකු දැනුමක් ලබාගෙන, ඒ හැම පොතක් ගැනම, හැම කාරණයක් ගැනම පරතරයට දැනගෙන, නමුත් දැහැමි නෑ. දැහැමි නෑ කියන්නේ නරක කියන එක නෙවෙයි, හොඳ නෑ කියන එකත් නෙවෙයි. නමුත් අර තමන් පිළිබඳ ආංකවිසියක්වත් දන්නේ නෑ. මේ හිතවතුනි, ඒ නිසා අප මේ අයික අපේ වගකීම, අපේ යුතුකමක්. මේක වෙන කාගේවත් වගකීමක් යුතුකමක් නෙමෙයි ධර්ම ශ්‍රවණය කියන එක. මේ කාටවත් බෑ එහෙම ධර්ම ශ්‍රවණයක් සංවිධානය කරන්න, ලෑස්ති කරන්න කාටවත් බෑ. ඒ සම්පූර්ණයෙන්ම සවන් දෙන්න ඒ වගකීම ධර්ම ශ්‍රවණය කිරීම, සොයා ගැනීම හා ඇහුම්කන් දීම. අප දක්ෂ වෙන්න ඕන හොයාගන්න, අප දක්ෂ වෙන්න ඕනේ හොයාගත්ත දෙයට ඇහුම්කන් දෙන්න. ඉතින් මුලින් අපිට මොනව හරි කියනවා ඇහෙනවා, එහෙම අහගෙන ඉන්නකොට ඉන්නකොට මේ මොකක් හරි ගැන කියනවා, මේ අහවල් දෙය ගැන කියනවා. ඉතින් එහෙම තමයි හිතෙන්නේ. හැබැයි අවධානයෙන් ඉන්නවා නම්, හොඳ අවදිමත් භවකින් ඉන්නවා නම්, ඒ ඉන්න ඉන්න අවදිමත් බව වැඩි වෙන්න ඕනේ. ටික ටික තේරෙනවා මේ මං ගැනනේ කියන්නේ කියලා. මාත් මෙහෙමනේ කියන එක අතරින් පතර තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම ටික ටික තේරෙන්න තේරෙන්න මේ ඔන්න ඒ ශ්‍රවණයත් සමග අප එකතු වෙන ඒ ප්‍රවාහයත් එක්ක අප මිශ්‍ර වෙනවා, සම්මිශ්‍ර වෙනවා. එතන සමපාත වෙනවා. කියන්නේ ටික ටික ඉලක වෙලාවක තියෙන සම්පූර්ණයෙන් මේ මමම තමයි, මං ගැනම තමයි. අන්න එතනදී තමයි දේශකයයි දේශනයයි ශ්‍රාවකයයි මෛත්‍රීත්වයම ඒකීයත්වයට පත් වෙන්නේ, එකක් බවට පත් වෙන්නේ. එතනින් තමයි පටන් ගන්න. පටන් ගන්න එතනින්. ඊට කලින් වෙන්නේ සූදානම් වීම. මේ සම්පූර්ණ සමපාත වීමක් සිදු වෙනවා. මේ සම්පාත වීමක් වුණාට පස්සේ බොහෝ දේවල් ලොකු උත්සාහයකින් තොරව රෙන්ඩ පටන් ගන්නවා. දැන් මේ විදිහට මේ සිදුවීම සුලභ නෑ. ඒකයි දුර්ලභයි කියන්නේ බොහෝම නිතර නිතර පහසුවෙන් සිදුවෙන්නේ නැහැ. ඒක පිනට වෙන දෙයක්වත් වාසනාවට වෙන දෙයක්වත් නොවේ. ඒට වඩා කැපවීමකින් කරගන්නට ඕන දෙයක්. වාසනාවක් තියෙන්න ඕනේ. පෙර පිනකුත් තියෙන්න ඕනේ. ඒව ඕනේ නැහැ කියනවා නෙමෙයි, ඒව ඕනේ. හැබැයි ඒව තිබුණු පමණින්ම ඒ සිදුවෙන්නේ නැහැ. ඉතින් සමහර විට දැන් කෙනෙක් හරියටම ගැළපෙන විලාසයක් තියෙන්න පුළුවන්. ධර්ම ශ්‍රවණයේදී මෙන්න මේ දේශනා විලාසය මට හරි ගැළපෙනවා. ඒ නිසා කෙනෙකු ගිහිල්ලා අනිත්‍යයටත් කියලා එන්න අහන්න අන්නාතන හොඳටම කියනවා. මේ මට නම් හරි ගිට එක තේරුණා, වැටහුණා, මගේ ලොකු වෙනසක් වුණා. එහෙම කියනවා. සමහරවිට වෙනසක් වුණු කතාව කියන්නේ නැහැ, වෙනසක් වෙලත් නැහැ, නමුත් කියන්න පුළුවන්. මේ අනිත් කෙනෙක් ආවහම එහෙම වෙන්නේ නැහැ. තව කෙනෙක් එහෙම අහන් හිටියට ඒක වෙන්නේ නැහැ. එයාට නිකන් මොකක් කිසි තේරුමක් නැහැ. ඒක තේරෙනවා, තේරුණාට සමපාත වීම වෙන්නේ නැහැ. ඉතින් එහෙම තමයි. එහෙම කෙනෙක් ඒ කිසිම කෙනෙක් නැහැ. මේ හැම දෙයකම සමපාත වෙන, හැම කෙනෙකුටම සමපාත වෙන්නේ සමහර විට එතන කර්ම සම්බන්ධයක් ඇති. කර්මයේ පැත්තේ සම්බන්ධයක් තියෙන්න පුළුවන් ඒ සමපාත වීමට. ඒක හොයාගන්න බෑනේ. හැබැයි ඒ තමයි ධර්මතාවය. හැමෝම හැමෝටම ගැලපෙන්නේ නැහැ. හැමෝම හැමෝටම නොගැලපුණා කියලා ඒක වැරදින්නෙත් නැහැ. ඒක අපිට කියන්න බෑ වැරදි බොරුයි කියලා. කිසියම් කෙනෙකුට ගැලපෙන, තව කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. ඒ ධර්මතාව පුද්ගල නානත්වය කියලා කියනවා. පුද්ගලයන්ගේ තියෙන විවිධත්වය. වැඩිපුරම අප උත්සාහ කරන්නට ඕනේ ඒ සමපාත වෙන්නට, සමපාත කරගන්න. කරගන්නවා වෙනවා, ස්වභාවිකව සිදු වෙනවා. ඒ ඕනෑම දෙයක් ඕනෑම ආකාරයක කොහොම හරි ඒ සමපාත වීම අවශ්‍යයි. ඉතින් මුලින්ම සමපාත වෙන්නේ ශ්‍රාවකයයි දේශකයයි කියන කෙනයි අහන කෙනයි. ඒ සමපාත වුණාට පස්සේ තමයි දහම් මග, දහම් ප්‍රවාහය පේන්න පටන් ගන්න. ඊළඟට දහම් ප්‍රවාහයත් එක්ක එකතු වෙනවා. එතකොට අර කියපු කෙනා වැඩකුත් නැහැ අපිට. දේශකයා කොහෙත්ම වැදගත් නැහැ. ඉන් පස්සේ ඒ දහම් ප්‍රවාහය අපව මූලදට එක්ක යනවා. ඒ තොටුපළට යන පාර ආයෙන් හරි අහගන්න එපැයි. ඒත් එහෙම අහගෙන එයාක අත්තිං අල්ලගෙන හරි කොහොම හරි තොටුපළට එක්ක යනවා. මේ තොටුපළට එක්ක ගියාට පස්සේ අපි තොටුපළින් ගඟට වැස්සාම ඒ ගඟ මූතට එක්ක යනවා අපි. අර පාර කියපු කෙනා වැදගත් නැහැ. ඉන් පස්සේ තොටුපළට එනකල් පාර කියූ කෙනා එක්ක ආපු කෙනා කරේ තියන් ආව හරි කොහොම හරි එයා ඉන් ඊළඟ තප්පරේ ඉඳලා නොවැදගත් කෙනෙකු බවට පත් වෙන එක එයා වැදක්ම නැහැ. එයාම අතාරින්න ඕනේ. එයා අතෑරියොත් තමයි දහමත් එක්ක එකතු වෙන්න පුළුවන්. එයාගේ ලීලා එය අහගෙන අහගෙන දිගටම ඊළඟ එක මොකද ඊළඟ එක හා ඉඳ ගියොත් දහම් ප්‍රවාහයත් එක්ක සමපාත වීමක් නැහැ. අර දේශකයයි ශ්‍රාවකයයි සම්පාත වෙනවා විතරයි. එකෙන් වෙනසක් වෙනවා. හැබැයි අර ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඊට අපි පියවර තුනක් ගැන කතා කළා. මුලින්ම මේ අපි වෙනම ඉන්නවා. දේශිකය වෙනම ඉන්නවා. ඉතින් අපි අහනවා. හොඳයි. රසවත් තේරෙනවා. හිතට වදිනවා. ඒ පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව කෙනෙකුට තේරෙනවා මේ මම ගැන කියන්නේ, මටමයි කියන්නේ, මමවත් මං ගැන මෙහෙම දැනගෙන හිටියේ නෑනේ, කොහොමද මමත් මම ගැන නොදැන සිටි මෙපමණ දේ මේ ඇහෙන්නේ කියලා ඒ විශ්මය ඇති වෙනවා. ඒ විශ්මයත් එක්ක ලොකු විවෘත වීමක් එනවා. ඒ බබළු ඔක්කොම කඩාගෙන ගිහිල්ලා එකතු වීමක් වෙනවා. ඒක තමයි දෙවෙනි අවස්ථාව. මේ තුන්වෙනි අවස්ථාව ඒ අනුව ජීවත් වෙනකොට අර ගඟත් එක්ක ඒ ගලා යෑමත් එක්ක අපි එකතු වෙනවා. ඒකට වැටෙනවා. වැටෙනට පස්සේ අර කිසි කෙනෙක් ඉතින් එහාට අවශ්‍ය නැහැ, වැදගත් නැහැ. ඒ දහම අපිව ඊට පස්සේ එක්ක යනවා. දැන් මේ අවස්ථා තුන, මේ තව එහාට එහාට කටලා තව හතරකට පහකට කඩන්න පුළුවනි කොටස්. හැබැයි මේ අවස්ථා තුන ප්‍රමාණවත්. දැන් අපි මේ අවස්ථා තුනේ කොතනද ඉන්නේ කියන එක අන්න දැනගන්න ඕනේ. අප කියා කිව්වට බහුවචනේ පෞද්ගලිකව තනි තනිව හුදකලාව වෙන් වෙන්ම එක් එක්කෙනා දැනගත යුතුයි තම තමන් කොතනද ඉන්නේ. පළවෙනි අවස්ථාවේද, දෙකේද, තුනේද? ඉතින් මේ එකයි දෙකයි කියන්නේ සදාකාලික නවාතැන් පොළවල් නෙවෙයි. එක හා දෙක ඒ මේ ගමන යන්න සූදානම් වෙනවා. සැරසෙන් එළවෙන් කියන්නේ අන්න ඒ වගේ සැරසෙන අවස්ථාව. ඊළඟට ගමන යන්න හොඳටම ලං වෙන අවස්ථාව, ඊළඟට යන වෙලාව. සැරසී 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 සැරසමින් සැරසමින්ම කෙනෙකුට ජීවිතේම ඉන්න පුළුවන්. සැරසීම පමණයි. හැමදේම සැරසෙනවා. යන්න ඔන්න මෙන්න පාදයක් ඔසවනවා. හැබැයි තියන්නේ නැහැ ඉස්සරහින්. කල් බල බල ඉන්නවා. කල් බැලීමකුත් තියෙනවා. හැබැයි ඇතින් බැලුවාම නික ඇවිදිනා වගේ පේනවා. හැබැයි කල්බැලීමක් පමණයි. ඉතින් මේ ඒ සැරසීමයි කල්බැලීමේ අරහා හිතවතුනි අප ආයුතුයි ගමනට, මේ දහමත් සමග එකතු වීමට. දහම අපේනතුරු බලාගෙන ඉන්නවා. වෙන කවුරුවත් එහෙම බලාගෙන හිටියේ නැහැ. කෙනෙක්ව එනතුරු අනිත් අය බලාගෙන ඉන්න ඇති ඕනේ තරම්. දරුවෙක් ගෙදර එනකල් අම්මා තාත්තා බලන් ඉන්නවා පැය ගාණක්. වෙන යාළුවෙක් හිතවතෙක් ඥාතියෙක් එනතුරුත් බලන් ඉන්න පුළුවන්. බස් නැවතුම්පොළට ගිහිල්ලා බලන් ඉන්නවා, දුම්රිය නැවතුම්පොළේ බලන් ඉන්නවා, ගුවන්තොටුපොළට ගිහිල්ලා බලන් ඉන්නවා එනතුරු. ඒ ඉතින් ඔන්න විනාඩි ගාණක් පැයක් දෙකක්. නමුත් දහම එදා මෙදා තුර මේ මොහොත දක්වාම බලාගෙන ඉන්නවා අප එනතුරු. එහෙම වෙන කවුරුවත් බලාගෙන හිටියේ නෑ, බලාගෙන ඉන්නෙත් නෑ. දහම හැර තප්පරයක් දෙකක්, විනාඩියක් දෙකක්, හෝරාවක් දෙකක්, වරුවක් දෙකක්, දවසක් දෙකක්, සතියක්, මාසයක්, අවුරුද්දක් දෙකක්, ජීවිත කාල දෙක තුනක් නොවෙයි. මේ වෙනතුරුම එදා මෙදා තුර. අපෝ පිළිගන්න දහම බලාගෙන ඉන්න. දහම කියන වාහනය ඒ පස් එක නවත්තගෙන බලාගෙන ඉන්නවා අප එයට ගොඩ වෙන තුරුම. අප එයට ගොඩ විය යුතුයි. වෙන ක්‍රමයක් නැහැ ඒ බස් එකට අපිව ඒ ගමනේ එක්ක යන්න. අප බස්රියට නැගේ නැත්තම් අපට කරන්න තියෙන එකම එක කාර්යයයි එකයි තියෙන්නේ, බස් එක නැගින එක. ඒ ටික බස් එකට කරලා දෙන්න බෑ අපිට. බස්රියකට පුළුවන් අප ඉන්න තැනට එන්න, අප ඉන්න තැන නවත්තන්න පුළුවන්, නවත්තගෙන ඉන්න පුළුවන්. අප ඒට ගොඩ වුණොත් අපි එක්ක යන්න පුළුවන් ගමනාන්තයට. අප එතර කරන්න පුළුවන් මෙතනින් එතරට. ඒ සියල්ලම කරලා දෙයි. හැබැයි පුංචිම පුංචි කාර්යයක් අපට කරගන්න වෙනවා. එය බාර දෙන්න බෑ බස්රියට. අපයට නගින්න ඕන. ඒ පුංචි කාර්යය තමයි අපි ප්‍රමාද කරන්නේ. ප්‍රමාද කරන්නෙම මෙන්න මේ පුංචිම පුංචි කාර්යය. සරලම දෙයි. ඒ ප්‍රමාදය මුළු ගමනටම බලපානවා. අනිත් අයට නෙමෙයි. දැන් සාමාන්‍ය බස් එක නම් ඒක නවත්තන් හිටියොත් අපි එනකල් ඒ බස් එක ඇතුළේ ඉන්න අයටයි ඊළඟට ඉස්සරහින් නගින්න ඉන්න අයටයි ඔක්කොටම ඒ ප්‍රමාදය බලපානවානේ. නමුත් මේ දහම් රිය ඒ එක්කෙනාට එක රිය. එනිසා තමා මේට මේ හීන යාන කියන්නේ. හීන යානේ කියන්නේ එක්කෙනෙකුට එක කාර් එකයි තියෙන්නේ. ඒ කියන්න පුළුවන් එක්කෙනාටයි. මහායානයක් නෙමෙයි හීන යාන. මහායාන කියන්නේ විශාල පිරිසක් එක්ක යන ඒවා. සියලු සත්‍යයන් එක්ක යන්න පුළුවන් නිවනට. ඒ අදහසින් තමයි මහායාන කියන්නේ. ඒකට හීන යාන කියලා කියන්නේ එහෙම බෑ. කාවවත් එක්ක යන්න බෑ. එහෙම බස් ලෝඩ් පිටින් එක්ක යන්න බෑ. එක්කෙනා කුඩාම යානය කියන අදහසින් තමයි හීන යාන කියන්නේ. කුඩාම වාහන එන එක්කෙනෙකුට යන්න පුළුවන්. දෙන්නෙකුටවත් යන්න බෑ හීන යාන. එතකොට එනිසා මේක අනිත්‍යයට බලපාන්නේ. යන්න ඕනේ අය තම තමන්ගේ වාහනවල ඒ ගමනේ යනවා. අප අපේ වාහනයට ගොඩ වුණේ නැත්තම් අපේ ගමන තමයි ප්‍රමාද වෙන්නේ. තමන්ගේ ගමන. තව කෙනෙක්ගේ ගමනක් ප්‍රමාද කරන්න බැහැ කෙනෙකුට. මෙහෙම මේ කතන්දරේ කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් මේ දහම බලන් හිටියන්නේ සංසාරේ දා ඉඳලා අද වෙනකල් බලන් හිටිය මේ බස් එක ගේ ඉස්සරහ නවත්තගෙන ඉන්නවද? එහෙනම් මොකටද හදිස්සි වෙන්නේ? මොකට හදිස්සි වෙන්න ඕනේ ඉන්නවද? කරන් තියෙන වැට්ටික් කළා ඒත් බස් එක තියෙන්නේ උතන. එතකොට නගින්න පුළුවන් නේ කියලා හිතෙයි. බස් එක තියෙයි. එහෙම තිය හැබැයි අපිට නගින්න බැරි වෙයි. නගින්න බැරි වෙයි. ඒ වාරු නැති වෙයි. ඒ බස් එක නගින්න වාරු නැති වෙන දවසක් එයි. පේන්නේ නැති දවසක් එයි. ඇහෙන්නේ නැති දවසක් එයි. එහෙම වුණහම අන්න ප්‍රමාදයේ පසු තැවිල්ල අසරණ වීම. ඒ නිසා වාරු තියෙන වෙලාවේ එකට නගින්න. ඊළඟ කාරණය මේක මේ සියල්ලෙන්ම වෙන් වෙලා හැමෝගෙන්ම වෙන් වෙලා සමු අරගෙන යන ගමනක් නෙවෙයි. දැන් අපි වාහනයක නැගලා යනකොට නම් එහෙමනේ, ඉතින් ගෙදරින් ඉන්න ගෙදරින් ඉන්න අයගෙන් සමු අරගෙන, ගමේ ඉන්න අයගෙන් සමු අරගෙන, නගරේ ඉන්න අයගෙන් සමු අරගෙන, වැඩ කරන අය, ස්ථානයේ ඉන්න අයගෙන් සහායකයින්ගෙන් සමු අරගෙන යනවා. එහෙම ගමනක් නෙමෙයි මේක, අභ්‍යන්තරයට යන ගමනක්. ඉතින් ඉන්නවා, එයත් ඉන්නවා, එය දාල යන ගමනක්වත්, ඒ අය නැවත දකින්න නොලැබෙන ගමනක්වත් නෙමෙයි. අපි අපේ ඇතුළට යන, අභ්‍යන්තරයට යන ගමන. නිසා අරාය නිසා මේක ප්‍රමාද කරන්න එපා. කවුරුවත් හින්ද ප්‍රමාද කරන්න එපා, කිසිම කෙනෙකු නිසා. හේතුව මේ දහම නැති වුණොත් හිතක් සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා. හිතේ හයිය කියලා එකක් තියෙනවානේ, හයිය, හයිය හිත, මානසික ශක්තිය, දරා ගන්න පුළුවන් හැකියාව, ඉවසන්න පුළුවන් හැකියාව, බාර ගන්න පුළුවන් හැකියාව. දැන් මේවා මේ දහම දෙන ශක්තිය, දහම දුන්නු ශක්තිය. එහෙම නැතුව හිතක් ගත්තොත් මේක හරීම පණ නැති දෙයක්. මේ දහම අයින් වුණාට පස්සේ හිතක් කියන එක, මනසක් කියන එක, විඥානය කියන දේ මොන වචනයෙන් කිව්වත් පඹයක්ම තමයි. දැන් උඹහක්, ඒකේ අරයක් නෑ, අරටුවක් නෑ, අයියක් නෑ, ශක්තියක් නෑ. ධනයට බෑ මනසකට අයියක් දෙන්න. ධනයට බෑ. ධනයට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඔය මානසික ශක්තියක් දෙන්න බෑ. කෙනෙකුව ධනවත් කරන්න පුළුවන්, නමුත් මානසිකව පොහොසත් කරන්න බෑ ධනයට. ඒ මනස දුප්පත්. පුද්ගලයා ධනවත්, මනස දුප්පත්. දැනුමට බෑ, මනසක් ශක්තිමත් කරන්න දැනුමට බෑ. මේ ලෝකෙ තියෙන කිසිම දෙයකට බෑ. මේ ලෝකෙ කිසිම දෙයක් නෑ මනසක් ශක්තිමත් කළ හැකි දහම හැර. මේ ලෝක ස්වභාවය ඒ හැටි තමයි. කිසිවක් සම්පූර්ණ නැතිකම ස්වභාවය තමයි. ස්වභාව දහමේ හැටි තමයි කිසිවක් පරිපූර්ණ නැහැ, ස්වයං පෝෂිතත් නැහැ. මේ දෙකම පරිපූර්ණත් නැහැ, ස්වයං පෝෂිතත් නැහැ. පරිපූර්ණ කියන්නේ අඩුවක් නැහැ, මොනම අඩුවක්වත් නැහැ. එහෙම එකක්වත් මේ ස්වභාව දහමේ නැහැ. අඩුවක් නැති කිසි දෙයක් නැහැ. හැම දෙයක්ම බැලුවහම මොනවා හරි අඩුයි. හිඟයක් තියෙනවා, ඌනතාවයක් තියෙනවා. පළාතක් ගන්න, ඒ පළාතේ, මේ පළාත ගත්තොත් මේ පළාතේ තේ තියෙනවා, තේ වැවෙනවා. මේ තේ වලින් කෙනෙකුට කියන්න පුළුවන් තේ වලින් ස්වයං පෝෂිතයි, අඩුවක් නැහැ. ඒක හරි. නමුත් තමයි පොල් නැහැ, ලුණු නැහැ, චීනි නැහැ. දැන් එහෙම ඒවා නැහැ, ඇදෙන්නේ නැහැ. ඒවා කොහෙන් හරි ගේන්න. ඒ නිසා සම්පූර්ණයෙන් ස්වයංපෝෂිත පරිපූර්ණ කිසිම දෙයක් සබා දහමේ නෑ. ඒ ඔය සරල උදාහරණයක් ගත්ත එක පළාතක් දෙන්න. ඒ විදිහට එහාට 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 ගියාම කිසිවක්ම නෑ. හැම විටම අඩුවක් තියෙන එකක් නෙමෙයි, බොහෝ දේ අඩුවි. ඒ අඩු දේවල් වෙන තැන්වලින් ගන්න වෙනවා. එහෙම නැත්තම් පැවැත්මක් නැහැ. එහෙම ඒ ආකාරයට තමයි සබා දහම හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. කිසිම කෙනෙකුට සියල්ල දීලා නැහැ. කිසිම දෙයකටත් සියල්ලම දීලා නැහැ. මෙයාට ටිකක් දීලා තිනා, එයාට නොදුන්නු ටිකක් තව කෙනෙකුට දීලා තියෙනවා, ඒ දෙන්නටම නොදුන්නු ටිකක් තවත් තුන්වෙනි කෙනෙකුට දීලා තිනා, එහෙම තමයි. ඒතර මේ ඉල්ලා ගන්න වෙනවා. යැපෙන්න වෙනවා. තව දේවල් මත, තව අය මත හැම දෙයකටම යැපෙන්න වෙනවා. එක දෙයකට නෙමෙයි හැම දෙයකටම. එහෙම නැත්තම් සාගතේ ඉන්න වෙනවා. ආමතේ ඉන්න වෙන්නේ. මේ විදිහට සබා දහමේ හැම නිර්මාණයක්ම ඌනතාවයෙන් පෙළෙන. ඌන. ඒ හැටියක් එක්ක සබා දහම දාන්නේ පරිපූර්ණ දෙයක් හදන්න. එහෙම නැත්නම් හිතාමතාම මේ ඌනතාවයෙන් යුක්ත දේවල් තමයි සබා දහම හදලා තියෙන්නේ. අපි මනුෂ්‍යව හදලා තියෙනවා. ඉතින් අපි ආහාර එළියෙන් ගන්න ඕන. මේ හැම වෙලක්ම එළියෙන් කෑම ගන්න ඕන. ඒකත් බලන්න පැය කීයෙන් කීයට කීයෙන් කීයට අපි අසරණ වෙනවද? දවසට කී වතාවක් ඒ අසරණ වීම වෙනවද? යැපෙන්න වෙනවද බාහිර දේවල් මත? ඊළඟට හුස්ම ආරම්භ බලන්න. උපන්න මොහොතේ ඉඳලා හුස්ම එළියෙන් ගන්න ඕන. නැහැ, මේ හුස්ම අරගෙන තප්පර කීපයක් විනාඩි කීපයක් ඉන්න පුළුවන්. ඊළඟ හුස්ම ගත්තේ නැත්නම් ඒක ඇත්තට ඒ අඩමානේ අපිව තියලා තියෙනවා. හුස්ම නැති කළා නැහැ. හුස්ම තියෙන ලෝකෙක තපෝ නිර්මාණය කරලා මේ ලෝකෙන් හුස්ම ගන්න සිද්ධ වෙන තැනක අපෝ රඳවලා තියෙනවා. මේ විදිහට හිතවතුනි මේක පැහැදිලි ඇති. මනස හදලා තියෙන්නේ දහම මත යැපෙන විදිහට. මේ මනස වෙන කිසිම දෙයක් මත යැපෙන්න බෑ. යැපෙන්නේ නැහැ. මනස යැපෙන්නෙම දහම මත. දහම තමයි මනසට පෝෂණය. දහම තමයි මනසට ශක්තිය, බලය. මනසට වෙන කිසිම තැනකින් ඒ හයිය ගන්න බෑ. මේ විදිහට තමයි අනිත් දේවලුත් හදලා තියෙන්නේ. තිබහට මොන හරි බොන්න ඕනේ. ඒකට යමක් බලලා වැඩක් නෑ, අහලා වැඩක් නෑ, ස්පර්ශ කරලා වැඩක් නෑ, රහබල්ල වැඩක් නැහැ. තිබහට බොන්න මොන මොනවා. ඉතින් මනස හිත සබා දහමේ නිර්මාණය. ඒ නිර්මාණය හදලා තියෙන්නේ හරිම දුර්වල විදිහට. ඊළඟ විනාඩියේ හුස්ම ගත්තේ නැත්තම් මේ ශරීරය දුර්වල වෙලා යනවා. මේ ශරීරයත් එහෙම ලොකු බල පුළුවන්කාරයෙක් නෙමෙයි. හැම වෙලේම හුස්මක් ඊළඟ හුස්ම මත යැපෙන ශරීරයක් තියෙන ඔක්කොම කරන්න පුළුවන්. බොහෝ දේ කරන්න පුළුවන්. හුස්මක් ගත්තොත් විතරයි, හුස්මක් ආවොත් පමණයි. හැබැයි මනස ඊටත් වැඩිය දුර්වල තැනක තියෙනවා. මේ විශ්වයේ දුර්වලම නිර්මාණය තමා මනස. අන් සියලුම නිර්මාණවලට සාපේක්ෂව මනස තමා විශ්වයේ තියෙන දුර්වලම දුර්වල නිර්මාණ. එපමණ දුර්වල තවත් දෙයක් නැ, මේ වැලි කැටයක් පවා ඊට වැඩි ශක්තිය දරා ගන්න පුළුවන්. මේ තමයි අපි කාගෙත් ඇත්ත. මේ පොතේ තියෙන මනසේ ඇත්ත නෙමෙයි. මේ අභිධර්මයේ තියෙන සිත් 80 ගානක තියෙන ඇත්ත නෙමෙයි. මේ අපේ මනසේ ඇත්ත. කය හුස්ම ගත්තේ නැත්තම් දුර්වල වෙනවා, කිසිවක්ම කරගන්න බැරි වෙනවා. ඔය හිතන් ඉන්න කිසිම එකක් කරගන්න බැහැ. ඊළඟ හුස්ම ගත්තේ නැත්තම් ඊළඟ වේල කෑවේ නැත්තම් ඊළඟ වතුර කෝප්පේ පානය කළේ නැත්තම් රාත්‍රියේ නිදාගත්තේ නැත්තම් දැන් බලන්න මේ දේවල් මත මොනතරම් ශරීරයේ ඇදෙනවද? ඒවා එකක්වත් කරගන්න බැරි වුණොත් එහෙම අපි හිතාගෙන කිසි දෙයක් කරගන්න බැහැ. හිත ඒ සියල්ලටම වඩා අපල දුබල දෙයක්. කයට යම්සේ මොහොතින් මොහොත හුස්ම ඕනෙද, මනසට ඒ විදිහටම මොහොතින් මොහොත දහම අවශ්‍ය වෙනවා. දහම ආශ්වාස කළ යුතු තැනක තමා මනස තියලා තියෙන්නේ. මොන හේතුවකට හරි ඒ ගැන වැටහීමක් අවබෝධයක් ඕනෙකමක් වුණා වැඩිය නැහැ. ඒ නැති නිසා මනස හාමතේ තියෙන්නේ. ශරීරේ නම් මැරෙනවා. මේ හුස්ම ටික ගන්න බැරි වුණොත් මැරිලා යනවා. ඒ දස් ගන්න ගන්න බැරි වුණොත් ඒත් එහෙම වෙන්න පුළුවන්. විද්‍යාලේ වෙලත් වෙන්න පුළුවන්. දිගින් දිගටම දිගින් දිගටම අවිවේක වුණත් වෙන්න පුළුවන්. නමුත් මානසික ස්වභාවය එය දුර්වල වෙවි දුර්වල වෙවි දුර්වල වෙවි යනවා මිසක් ඒ භෞතික දේයි මානසික දේ අතර තියෙන පැහැදිලි වෙනසයයි. භෞතික දේවල් විනාශ වෙලා යනවා, මනස විනාශ වෙන්නේ නැහැ. දුර්වල වෙනවා, එන්නේ එන්නේ දුර්වල. මේ ශරීරයක් හදලා හුස්ම හුලඟත් හදලා සබාධම් මේ දෙක නිර්මාණය කළා තියෙනවා. ඒ තරම් හුස්ම ගන්න පුළුවන් හිඟයක් නැහැ. ඒ වගේ දහම හිඟේකුත් නැහැ. ඒ අවශෝෂණය කර ගැනීමේ තව ප්‍රශ්නේ තියෙනවා. මේ පඩි නගිනකොට නැත්තම් මේ කන්ද නැගගෙන ආවනම් පයි සමහර විට හති වැටෙනවා. එතකොට ඒ පඩියෙන් පඩිය හති වැටෙනකොට ඒ හැම හතියක්ම කියනවා දුර්වලයි. දුර්වලයි කියන එක මිසක් පුළුවන් කියන එක නෙමෙයි. හති වැටෙන හැම හතියක්ම කියනවා දුර්වලයි. දැන් මොනවා හරි කරන්න, ව්‍යායාම කරන්න, එක්ක වේග ගන්න, කෑම ගැන සැලකිලිමත් වෙන්න මේ කියනවා. ඒ පණිවිඩේ අපි ගන්න ඕනේ. ආනිකම් හති වැටෙනවා කියලා එතන හති ඇරලා යන එක නෙමෙයි, මේකේ පණිවිඩයක් තියෙනවා. ඒ වගේ හිතවතුනි, මේ මනස අපිට හැම සිදුවීමකදීම පණිවිඩයක් දෙනවා. තමන් ඉන්න තැන පිළිබඳ පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩයට අපි සංවේදී වෙන්නට ඕනේ. අපට අපේ මනස ඇහෙන්නට ඕනේ. අපේ හිත අපිට ඇහෙන්නේ. මොනවා යහුණත් වැඩක් නෑ කෙනෙකුට තමන්ව ඇහෙන්නේ නැත්නම්. අර සමපාත වීමේදී සිදු වෙන්නේ තමන්ට තමන්ව ඇහෙන්න පටන් ගන්න. ඇහෙනකොට තමයි හිතෙන්නේ මේ මං ගැනනේ කියන්නේ, මටනේ කියන්නේ, මමමනේ මේ ඉන්නේ කියන එක තේරෙන්නේ. මොනතරම් සිදුවීම් වලදී අපට අපේ මනස කතා කරන්න ඇද්ද? දුර්වලයි, දුර්වලයි, මට තව දුරටත් බෑ, මම බලා ගන්න, මට කණ්ඩ දෙන්න, පොණ්ඩ දෙන්න, බෙහෙත් දෙන්න, විවේකයේ දෙන්න, ව්‍යායාම දෙන්න, මේ විදිහට මාව පිරිසිදු කරන්න, මේ විදිහට මොන තරම් දේවල් කියන්න ඇද්ද මනස? හැබැයි මේකක්වත් අපිට ඇහුණාද? නිකම්ම නිකං හතියක් කියලා අපි අතෑරලා දැම්මද? සිදුවීමෙන් සිදුවීමට මනස හති වැටෙනකොට අප ඒ කෙරෙහි සාවධාන වුණාද, සැලකිලිමත් වුණාද, කාරුණික වුණාද, හොයා බැලුවද, නැතිනම් නොසලකා හැරියද? මේ නොසලකා හැරීම තමා දරුණුම නොසලකා හැරි. කෙනෙකුට තමන්ගේ රැකියාව නොසලකා හරින්න පුළුවන්. පුළුවන් කියන්නේ එහෙම කරනවනේ. ඒත් ඒක බොහොම දරුණු අපරාධයක්. ඒකට දඬුවම් තියෙනවා. රාජකාරිය පැහැර හැරීම, වගකීම් පැහැර හැරීම, රාජකාරිය හෝ රාජකාරිය නොවුනත් වගකීම් පැහැර හැරීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඒක නීතියේ ඉදිරියට වැරද්ද. දැන් සමහර විට පවුලේ වගකීම් තියෙන තුනා ඒවා පැහැර හැරීම තුනා ඒක නීතියේ ඉදිරියේ වරදක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් සම්ප්‍රදාය ඉදිරියේ, සංස්කෘතිය ඉදිරියේ, සමාජය ඉදිරියේ ඒක වරදක්. එහෙම දේවල් තියෙනවා. ඉතින් එහෙම ඇවිල්ලා වෙන්නේ ඒ බොහෝ දේවල් අපි ඒවයින් බැන හඬ කැමතිත් නෑ, විවේචන හඬ කැමතිත් නෑ, අනිත් අය අපිට අවමන් කරන හඬ කැමතිත් නෑ. ඒ නිසා මේ හැම වගකීමක්ම කලට වෙලාවට අපුරට තිතට ඉටු කරන්න බලනවා. සහයෙන් ප්‍රසාද ලැබෙනවා, සම්මාන ලැබෙනවා, අගේ කිරීම වෙනවා, පවුලෙනුත් ලැබෙනවා, රටිනුත් ලැබෙනවා, මට ගමිනුත් ලැබෙන්න පුළුවන්, ලෝකිනුත් ලැබෙනවා, රජේනුත් ලැබෙනවා. හැබැයි අර අර හිත හදා ගැනීම පිළිබඳ ඒ වගකීම අත ගහන්නේ නැහැ. මුලින් අයියෙන් කෑ ගහලා කියනවා. හැබැයි ටික ටික එයාට කෑ ගහන්න බැරි වෙනවා. ඒක හැටිනේ මුලින් මොන ප්‍රපාතයකට වැටුණත්, ලෙඩක් හැදුනත්, තුවාලයක් වුණත්, අනතුරක් වුණත් අයියෙන් කෑ ගහන්න පුළුවන් උදව්වෙන්ද. හැබැයි දිගින් දිගටම කෑ ගහන්න ගියාම වෙන්නේ ඒ ශක්තියත් නැති වෙලා යනවා. ඒ අන්තිමට කෙඳිරි ගාන තැනකට එන්නේ. ඒකට ඇහෙන නැහෙන ගානට තමයි ඒ මනස අපේ මෙහිත කියන්නේ තමන්ගේ දුක. ඒ තමන්ගේ අඳෝනාව එතෙන් එනකොට ඇහෙන නැහෙන ගානට තියෙනවා. ඉතින් බොහෝ විට අපේ ජීවිතේ අපි ඉන්නේ අන්න එහෙම තැනක. මේ ඇතුළත අඳෝනාව අපට දැන් ඇහෙන්නේ නැහෙන්නේ නැති තැනකට ඇවිල්ලා. බීරිවීමකට සමානයි. ටික ටික බීරි වෙවි බීරි වෙවි යනවා. ඉතින් එහෙම ඒ පිරිස තමයි වැඩි. බිහිරි පිරිස වැඩි හරියට. බිහිරි වෙන පිරිසක් වැඩි. බිහිරි වුණාට පස්සේ ආයේ ඇහෙන්න පටන් ගන්නේ බොහොම ටිකද. ඒ තමයි අවාසනාව හිතවතුනි. එකපාර බිහිරි වෙන්නේ කවුරුවත්. ටික 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 බීරි වෙවි යන්නේ යාන්තම් හරි ඇහෙනවා. හැබැයි ඒ ටිකත් නෑහිලාම යන්න පුළුවන්. ඒ ගියාට පස්සේ බිහිරි වෙනවා. ඉන් පස්සේ ආයේ ඇහෙන්නේ නෑ. ඉන් පස්සේ පේන්නෙත් නෑ. එතකොට මේ දහම්රිය අපේ ගේ ඉස්සරහ තියෙනවා. ඒක හෝන් කරනවා. අපිට එන්න කියනවා. යන් කියනවා. නගින්න කියනවා. ඒ ඇහෙන්නෙත් නෑ. පේන්නෙත් නෑ. නැගගන්න වාරුත් නැහැ. ඉතිරි වෙන්නේ මතක පමණයි. මතක තියෙන. ඒ මතකේ තියෙන්න තියෙන්න තියෙන්න. පසුතැවිල්ලයි තමයි තියෙන්නේ. අමතක කළ නැත්නම් නොසලකා හැරිය අවස්ථා පිළිබඳ මතක ඉතිරි වෙනවා. ළමා කාලේ පටන් ගන්න තිබුණානේ. නව යෝන් වියේ තිබුණානේ. තුරුණු වියේ පුළුවන් වුණානේ. නැත්තම් මැදි වියේ විවාහ වෙන්න කලින් තිබුණානේ. විවාහ වුණාට පස්සෙත් තිබුණානේ. දැන් මේ විදිහට මේ මේ මතකේ ඉතිරි වෙනවා. මතකේ නැති වෙන්නේ නැහැ. මතක් වෙන්න මතක් වෙන්න පසුතැවිල්ල තමයි එන්නේ. ඒතර ජීවිතේකට වැටෙන මහා කළු වලාකුලක් තමා පසුතැවිලි. මේ වලාකුල කාගේවත් ජීවිතේට සම්පූර්ණයෙන් වැටිලා නැහැ. ටිකක් වැටෙනවා. ආපහු අයින් වෙනවා. ආපහු වැටෙනවා. එහෙම තමයි. ඉතින් සම්පූර්ණයෙන් ඒ පසුතැවිල්ලේ කළු වලාකුලින් අපව වැසී යන්නට පෙර සමහර විට මේ අවසාන හෝරාව වෙන්න පුළුවනි. ඉර උදාව තිබෙන අන්න ඒ වෙලාවේ අපි මේ ගමන පටන් ගන්නවා. හිතවතුනි හිතට ආහාර දහමයි. හිත හදලා තියෙන්නේ දහම මත යැපෙන. වෙන කිසි දෙයකින් හිතට අයියක් හම්බෙන්නේ නැහැ. ඒක බොරුවක්. මේ මනසේ ව්‍යුහය, මනසේ සැකැස්ම ගැන ඔයලා බලනකොට පේන දෙයක් තමයි මේ මනස දහම්බින්ම පෝෂණය වෙන්නයි හදලා තියෙන්නේ. හරියට මේ ශරීරය පණ කෑමින්නේ පෝෂණය වෙන්නේ. ඒ අනේවත් අපේ කලුගල් ගිල්ලට පෝෂණයක් ලැබෙන්නේ නැහැ. ඒ පෝෂණීය ආහාර වලින් තමයි එහෙම තමයි හැදිලා තියෙන්නේ. දැන් මිනිස්යාගේ මිනිස්යාට ඒ දේ වෙනස් වෙන්න පුළුවන් කිසියම් දුරකට. ඊළඟට මිනිස්යාගේ සත්වි ගත්තාම සමහර සත්වු ඉන්න පුළුවන් සම්පූර්ණයෙන්ම බොන දේවල් වලින් විතරයි අපේ. සමහර සත්ව වර්ග ඉන්න පුළුවන් ශාක වර්ග වලින් විතරයි. තවත් සමහර සත්ව වර්ග මාංශ වලින් විතරයි ලැබෙන්නේ. ඒ ශරීරෙත් එහෙම වෙනස් තමයි. ඊළඟට වෙනත් ඔය ජීවීන් ඉන්න පුළුවන් ඇඟීම් මත යැපෙන. සතුට මත යැපෙන. සතුට ආහාර කරගත්ත ජීවීන් ඉන්න පුළුවන්. තව තව ඇඟීම් ආහාර කරගත්ත ජීවීන් ඉන්න පුළුවන්. ඉතින් මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒ කය වෙනස් වෙනවා. හැබැයි මනස කොහෙ තිබුණත්, මිනිස්සෙක් ඇතුලේ තිබුණත්, සතෙක් ඇතුලේ මනස තිබුණත්, අහසේ තිබුණත්, පොළවේ තිබුණත්, දිව්‍යමය ශරීරයක් ඇතුලේ තිබුණත්, බ්‍රහ්ම ශරීරයක් ඇතුලේ තිබ්බත්, ඒ මනසට එකම ආහාරය දහම පමණයි. තුන් ලෝකෙට. රටින් රටට කයට ඕන කෑම වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙන්නත් පුළුවන්. ජාතියෙන් ජාතියට වෙනස් වෙන්නත් පුළුවන්. වර්ගයෙන් වර්ගයට වෙනස් වෙන්නත් පුළුවන්. ලෝකයෙන් ලෝකයට, ශරීරයට දිය යුතු පෝෂණය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මනස වෙනස් වෙන්නේ නැහැ. කොහේ මනසක් තියෙනවද? කොහේ හරි විශ්වයේ මනසක් තියෙනවද? ඒ මනස දුර්වලයි. දහම එක්ක එකතු වෙලා නැහැ. මේක විශ්වීය ධර්මතාවක්. ඒ නිසා තමා දහම කියන්නේ කොහෙවත් ගිහිල්ලා බේරෙන්න බෑ කියලා. ඒ විශ්වයේ කොහේ හරි තැනක ගිහිල්ලා බේරෙන්න පුළුවන් නම් හොඳයි. බේරෙන්න බැරි ඇයි? මේ දහම එක්ක එකතු වීම හැර වෙන බේරීමක් නැහැ. වෙන රැකවරණයක් නැහැ. වෙන ලෝකෙකට ගියත් දහම ඕනේ. දහම දිහා බලන්න, ආහාරයක් දිහා බලන විදිහට, පෝෂණීය ආහාරයක් දෙස බලන විදිහට දහම. එනැත්තන් තද පිපාසකින් සිටින විට සිසිල් පැන් යම්සේද, ඒ විදිහට දහම දිහා බලන්න. දහම දිහා බලන්න ඔසුවා දෙස බලන විදිහට. හොඳටම ලෙඩ වෙලා ඉන්න වෙලාවක ආතුර වෙලා රෝගී වෙලා ගිලන් වෙලා ඉන්න අවස්ථාවක ඒ ගිලන් බවින් මිදෙන්න, නිරෝගී වෙන්න, අනාතුර වෙන්න ගන්න තියෙන බෙහෙත, බෙහෙතක් තියෙන අපි ඒක මොනතරම් ගෞරවයෙන් ආදරයෙන් භක්තියෙන් ඒ බෙහෙත වෙලාවට ගන්නවද? අන්න එහෙම දහම දිහා බලන අපිට එහෙම පේන්න ඕන. එහෙම පේන්නේ නැහැ කියන්නේ අපි තාම දහමත් සමග සමපාත වෙලා නැහැ. අපිට තාම දහම පේන්නේ වඳින්න තියෙන දෙයක් විදියට, ගෞරව කරන්න තියෙන දෙයක් විදියට, පූජා කරන්න තියෙන දෙයක් විදියට, සාදු කියන්න තියෙන දෙයක් විදියට නම් පමණක්. එහෙමනම් පමණක් අපිට පේන්නේ. අපිට තාම දහම ස්පර්ශ වෙලා නැහැ. දහමට අප කිට්ටු වෙලා නැහැ. දහමේ උලංගවත් ඇඟේ වැදිලා නැහැ. කලින් භාවනාවේදී අපි දැක්කා, නැත්නම් අප දකින්න උත්සාහ කළා, මේ හිත හැංගෙනවා කියන කාරණය. හිත හැංගෙනවා. මේ සාමාන්‍යයෙන් ඒ යෙදුම විවහාරය භාවිතා වෙන්නේ නැහැ. හිත දුවනවා කියනවා, හිතනවා කියනවා. ඒ ඇත්තටම බැලුවොත් දුවනවත් නෙමෙයි, හිතනවත් නෙමෙයි, හිත හැංගෙනවා. හිත හරීම කැමති කියන්න බැහැ. නමුත් හිත හැම විටම උත්සාහ කරනවා හැංගෙන්න, සැඟවෙන්න. ඇයි එයා සැඟවෙන්න උත්සාහ කරන්නේ කියන කාරණය හොයාගන්න වටින. ඊට කලින් මෙයා හැංගෙන්න තැන් ටිකක් හොයාගෙන තියෙනවා. හිත හදාගෙන තියෙනවා තමන්ට හැංගෙන්න තැන්. බංකර් වගේ ටිකක් එයා හදාගෙන තියෙනවා. බංකර් එකක් හරි මොකක් හරි අකුලක් මුල්ලක් හොයාගෙන තියෙන එකක් නෙමෙයි ඉතින්. ඒතර ප්‍රධාන වශයෙන් අපි දැක්ක මෙයා ගිහිල්ලා අතීතේ හැංගෙනවා. දැන් හොයාගන්න නෑ. වර්තමානයේ බැලුවට හිත නෑ. වර්තමානයේ වාඩි වෙලා ඉන්නවා අපි. ශරීරේ පේන්න තියෙනවා. හැබැයි හිත නෑ. බැලුවාම එයා ගිහිල්ලා අතීතේ හැංගිලා. ඊයේ හැංගිලා, පෙරේතට ගිහිල්ලා හැංගිලා. ඉතින් පෙරේත නෑනේ දැන් හොයාගන්න. දැන් ති මේ තියෙන්නේ අදනේ. එයා ඔන්න වැඩිපුරම හැංගෙන තැන් තමා අතීතය. අතීතේ හැංගුණහම ලේසි නෑ හොයාගන්න. අතීතේ කියන්නේ එකක් දෙකක් තුනක් නෙවෙයි. අතීතේ හැංගෙන්න මේ ගුහා, ගල් ගුහා නැත්තම් ගුල් දෙක තුනක් නෙමෙයිනේ තියෙන්නේ. ඒ ගණන් කරන්න බැරි තරම් අතීත සිදුවීම් තියෙනවා. අතීත මොහොතවල් තියෙනවනේ. ඒකත් එක පිළිවෙලට නෙමෙයිනේ. මතක් වෙන්නේ මීට කලින් කරපු දේ මතක් වෙනවා, ඊට පස්සේ ඊළඟට ඊට කලින් කරපු දේ මතක් වෙනවා. එහෙම අනුපිළිවෙලට නෙමෙයි මතක් වෙන්නේ. ඒ කිසිම අනුපිළිවෙලක් ඕඩර් එකක් නැහැ මතක් වීම. ඒ ඕඩර් එකක් නැති අනුපිළිවෙලක් නැති දේවල් අතර ප්‍රධානම දේ තමයි සිතිවිලි මතක් වීම. මෙලෝ අනුපිළිවෙලක් නැහැ. හදන්නත් බැහැ. එහෙම නීතියක් දාන්න බෑ. අපිට මතක් වෙන්න ඕනේ පිළිවෙලට. එක ඉස්සෙල්ලා මුලින්ම කරපු දේ මතක් වෙන්න ඕනේ. ඊළඟට ඊට පස්සේ දෙවෙනි දේ, තුන්වෙනි දේ. එහෙම නැත්නම් ඉස්සෙල්ලාම අන්තිමට කළ දේ, ඊළඟට ඊට කලින් කරපු දේ. එහෙම අපිට මේ අනක් පනවන්න බෑ. උදේ කරපු දෙයක් මතක් වෙන්න පුළුවන්, ඊට පස්සේ අවුරුදු ගානකට කලින් සිදුවීමක් මතක් වෙන්න පුළුවන්. එතන මෙහෙම මෙයා හැංගෙන්න ගියාම හොයාගන්න ලේසි නෑ. සිත හිත බොහෝම නිදහසේ හැංගෙනවා අතීතේ. එයාට අවශ්‍ය තරම් තැන් තියෙනවා හැංගෙන්න අතීතේ. අතීතේ සැඟවුණු හිත අල්ලගන්න, අනාවරණය කරගන්න හරි අමාරු. ඒ වගේම අනාගතයේ හැංගෙන තිය අනාගතයේ පිළිබඳ බලාපොරොත්තු හදාගන්න පුළුවන්, එහිත් සීමාවක් නැහැ. අද අද දවසට සීමාවක් තියෙනවනේ. අද දවස උපරිම මාසයෙන් රෑ 12න් ඉවර වෙනවා. ඊට කලින් අපි නිින්දට යනවා. බලාපොරොත්තු කියන ඒවා ඕනේ තරම් හදාගන්න පුළුවන්. ඒ සීමාවක් නැහැ. අනාගතේ හැංගෙනවා හිත. ඒත් හොයාගන්න අමාරු. ඒ අනාගතේ හැංගෙනකොටත් අනුපිළිවෙලට නෙමෙයි. ඊළඟ විනාඩිය, ඊළඟ විනාඩිය, හෙට, අනිද්දා, මේ සතිය, ලබන සතිය, මේ මාසේ, ලබන මාසේ, මේ අවුරුද්ද, ඊළඟ අවුරුද්ද, එහෙම නෙමෙයි. එහෙම මේ හැංගුණාම හිතක් නෑ වගේ. හිතවතුනි, දැන් මෙයා මෙහෙම හැංගෙනවා. ඊළඟට එයා හැංගෙනවා සිතිවිලිය. අපි දැක්කා හිත සිතිවිලි ඇතුලේ හැංගිලා. අදහස් ඇතුලේ හැංගෙනවා. සහ හැඟීම් ඇතුලේ හැංගෙනවා. අපිට දැනෙන හැඟීමක් සතුටක්, ලොකු සතුටක් දැනෙනවා, ලොකු දුක්ඛක් දැනෙනවා, පාළුවක් දැනෙනවා, ලැජ්ජාවක්, බයක්, තරහක්. ඉතින් ඒ අපිට ඒකනේ පේන්නේ. හැබැයි ඒක ඇතුලේ හිත තමයි හැංගිලා. වටේටම දැන් ඒ හැඟීම් තරහ. ඒක ඇතුලේ මධ්‍යයට ගියාම හිත ඉතුරු වෙනවා. හිත තමයි මධ්‍යය, හිත තමයි කේන්ද්‍රය, විඥානේ. ඔය ඒ විඥානේ කේන්ද්‍රයේ පේන්නේ නැහැ. ඒ වටේම තියෙන හිත තමයි හැඟීම්. දැන් මේ විදිහට මෙයා දිගටම හැංගෙනවා. මේ අද මේ පොය දවසේ භාවනා කරක් වෙන දෙයක් නෙවෙයි හිතවතුනි. මේක එදත් වුණා අදත් වෙනවා. භාවනාවයි මේක අතර සම්බන්ධයක් නැහැ. හිත හැංගීමයි භාවනාවයි අතර සම්බන්ධයක් නැහැ. මේ වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙයා හැංගෙන්නේ? අපි හොවාගනි කියලාද මේ හොරා පොලිස් සෙල්ලම අද කරන්නේ? මම හැංගගෙන ඌ කියන හොයා ගන්න පුළුවන් කියලා. පුළුවන් නම් හොයා ගන්න කියලා. නෑ, එහෙම සෙල්ලමක් නෙමෙයි මේක. වැඩි භයානක දෙයක්. මෙයා හැංගෙන්නේ බය නිසා, හිත හැංගෙන්නේ එයා අසරණ නිසා, එයාට හානියක් වෙයි කියලා, ප්‍රශ්නයක් වෙයි කියලා, අනතුරක් වෙයි කියලා. එහෙම හැංගෙන්නේ, ඕනම කෙනෙක් හැංගෙන්නේ ඒ නිසා, සතෙක් හැංගෙන්නේ ඒ නිසා. එයා නිර්භීත නම්, එඩිතර නම්, සුරක්ෂිත නම්, අනතුරක් නැත්නම් හැංගෙන්නේ, කවුරුවත් හැංගෙන්නේ එහෙම. ඒ ඊට පස්සේ විනෝදෙට හැංගෙන්න පුළුවන්, හොරා පොලිස් කරන්න. හැබැයි ඒ අර හැංගෙන්නේ. හිත හැම වෙලේම කොහේ හරි හැංගෙන්නේ, ඒ පමණටම එයා අසරණ නිසා, ඒ පමණටම එයා බයෙන් ඉන්නේ. අනේ මට මොනව හරි වෙයිද, කවුරු හරි මට මොනව හරි කරයිද, මට රිදවයිද, ඒ බියෙන් එයා හැම විටම පෙළෙනවා. ඒ බයත් එක්කයි හිත හැම විටම ජීවත් වෙන්නේ. මේ අනිත් බියවල් තියෙනවානේ, ලෙඩ හැදෙයිද, හොරකම් කරයිද, අරය නැති වෙයිද, මෙයා වියෝ වෙයිද, මෙයා තරහ වෙයිද, මැරෙයිද, ඒවා දෙවෙනි බිය. ඒවත් බයවල් තමයි, ඒවා ලොකු බයවල්. හැබැයි ඒ සියලුම බයවල් වලට වැඩිය මේ බිය සියුම්. ඒවා කාලෙන් කාලෙට ඇවිත් යනවා. රටේ ඔන්න වසංගතයක් එනකොට රෝග බිය එනවා. ප්‍රවෘත්ති වලින් අහන්න ලැබුණා මෙහෙම වෛරස් රෝගයක් යනවා, මෙහෙම බෝ වෙන රෝගයක් යනවා, ඒක හැදුනා මෙහෙම වෙනවා, අරහෙම වෙනවා, පිස්සු බල රෝගي තියෙනවා, මීමුන තියෙනවා, ඩෙංගු තියෙනවා. ඉතින් එතකොට ඔන්න බය එනවා. ඒ ටික නැතුණාම ආයේ ලෙඩ පිළිබඳ බයක් නැහැ. ඉතින් ආයෙත් ඔන්න මොන හරි පරීක්ෂණයක් කරන්න ගිහිල්ලා ආවොත් බය එන්න පුළුවන්. එහෙම නැත්නම් ආයෙත් නැහැ. මරණ බයත් ඒ වගේ. හැමෙලෙම මරණ බය නැහැ. තර්ජනයක් ආවම ජීවිතේට තව කෙනෙකුට හානියක් වුණාම ඔන්න එක පාට වෙනවා, අපිටත් එහෙම වෙයිද, මැරෙයිද. ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. ඒ බයත් එක්ක හැමදාම ඉන්න බෑ, එහෙම බය වෙයි. කෙනෙක් නැති වෙයිද කියන බයත් ඒ වගේ. ආමයිත් එක තරහ වෙයිද, ඈත් වෙයිද, දුරස් වෙයිද, රැකියාව නැති වෙයි. දැන් මේ බයවල් තියෙන, හැබැයි මේවා හැම වෙලේම තියෙන බයවල් නෙමෙයි. ඒ බයක් අහම අපි ඒකෙන් සැලෙනවා, දුක් වෙනවා, වසමත කියලා එනවා. අයත් සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. හැබැයි හිතවතුනි, මේ මනස, මේ මනසට තියෙන බිය, ඔය දේවලු තියෙන මනසට තමයි. මැරෙයිද කියන බයත් තියෙන හිතට, ලෙඩ වෙයිද කියන බයත් තියෙන හිතට, ඒ ශාරීරික පැත්තකුත් තියෙනවා. يعني ශරීරයත්, එයා ශරීරය යාන්ත්‍රණයත් හැදිලා තියෙන්නේ. එයාට එයාව පරිස්සම් කරගන්න අනතුරක් එනකොට ඒ සංඥා එන්න, එකෙන් බේරෙන්න පුළුවන් වෙන විදිහට කිසියම් සීමාවක් ඇතුලේ ශරීරය හැදිලා තියෙනවා. ඒ නිසා බයේ තියෙනවා කායික පැත්තකුත්. කොහොම හරි ඒ සියලුම බියවලුත් මනසට ඇති වෙන අතර, ඒව තිබුණත් නැතත් එයා හැම වෙලෙම බයින්. එයා බියෙන් තොරව සිටින මොහොතක් හොයාගන්න අමාරු. රිදෙයිද, රිදවයිද කියන බයින්. හිත රිදෙයිද, කවුරු හරි හිත රිදවයිද, මොකකින් හරි මගේ හිත රිදෙයිද, මොකකින් හරි මට වේදනාවක් එයිද කියන ඒ චකිතයයි දෙගිඩියාවයි අවිනිශ්චිත බවයි එක සම්මිශ්‍රණය වුණු සැකයකින් තමයි ආයි. ඒකෙන් නිදහස් නෑ සාමාන්‍ය. සාමාන්‍ය හිතක් නිදහස් නෑ. එනිසා එයාට හැම දෙයක්ම පේන්නේ අනතුරක් විදිහට. හැම දෙයක්ම එයාට අනතුරක් විදිහට පේන. එයින් බේරෙන්නේ එයා යම් යම් ආරක්ෂක විධිවිධාන යොදන් තියෙනවා. සල්ලි ඉතුරු කරලා තියෙන්න පුළුවන් තැන්පත් ටිකක් තියෙනවා. ඒකේ ආරක්ෂාවක් තියෙනවා. එතකොට නිරෝගී වෙන්න බෙහෙත් අරන් තියෙනවා, ප්‍රතිශක්ති අරන් තියෙනවා, ඒවත් කරගෙන තියෙනවා. ඊළඟට තනි වෙනවට ඒ ප්‍රශ්නින් පේරෙන්නත් සම්බන්ධතා හදාගෙන එහෙම ඔන්න තියෙනවා. දැන් මේ විදිහට එයාට පුළුවන් උපරිම මට්ටමින් ඒ තමන්ව ආරක්ෂා කරගන්න ඕන විධිවිධාන යොදාගෙන තියෙනවා. උපරිම මට්ටමේ අවම මට්ටමේ නෙමෙයි, කිසිම මනසක් ආරක්ෂාවට දෙවෙනි තැන දෙන්නේ නැහැ. හැම විටම පළවෙනි තැන දෙන්නේ ආරක්ෂාව. හැම දෙයක්ම කරන්නේ ඒ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ගන්න. එහෙම මේ විදිහට එයා කරන්න තියෙන ඔක්කොමත් කරගෙන හැබැයි ඒව ගැනම බයයි. තමන්ගේ ඉතිරි කිරීම් තියෙනවා නම් ඒව ගැන තමයි බය එයාට. මම නැති වෙයිද? දැන් කු පැහැයිද? පොලිය අඩු වෙයිද? මේ ආණ්ඩුව ගනීද? මම මුදල් තියෙනවා. තියෙන අයට තමයි බය තියෙන්නේ. ඒකෙන් එයා නිදහස් වෙලා නෑ බියෙන්. සම්බන්ධතා හදන් ඉන්නවා. තනි වෙනවට බයයි. හැබැයි ඒ හැම සම්බන්ධතාවයක් ගැන මෙයා බයෙන් ඉන්නේ. නැති වෙයිද? තරහ වෙයිද? මාව එපා වෙයිද? මාව දාල යයිද? යම් තාක් සම්බන්ධතා තියෙනවද ඒ තාක් බිය වැඩි වෙනවා. බිය වැඩි වෙනවා කියන්නේ බියජනක සිතිවිලි එනවා. අනිත් දේවලුත් ඒ වගේ. ලෙඩ වෙයිද කියන එකත් ඒ. ඉතින් ඒ නිසා මේ හැම මොහොතකම වගේ මෙයා ඉන්නේ අසරණ මනස. එහෙම අසරණ වුණු තවත් දෙයක් මේ විශ්වයේ නැහැ. හිතක් තරං අසරණ වූ, හිතක් තරං අනාථ වූ තවත් දෙයක් හොයා ගන්න බෑ. ඒ මට්ටමටම වැටුපු දෙයක්. අප කාගේ? මේ අපිට තියෙන හිත. තව කෙනෙකු නෙවෙයි අපිට මේ කියනකොට ඇහෙනකොට ඉතින්ලා මේ අරයා නම් ඒ වගේම තමයි කියලා. එයා නෙමෙයි, එයා විතර නෙමෙයි. මමත් ඒ වගේ. එයයි මමයි නෙමෙයි, හිත ඒ වගේ. හිත ඒ හැටි මේ. ඉතින් මේ හිත මේ හිතේ මේ මේ හැටි දැක ගන්න පුළුවන් නම්, තේරුම් ගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒත් අපේ ඔක්කොම කයිවාරු පුරචාරන් පුස්සක් වෙලා යනවා. මේ මේ හිත හරියට දැක්කොත් මේ අසරණ බව, අනාථ බව ටිකක් හරි දැකගත්තොත් ආයි කයිවාරු ගැහිල්ල නවතින. ඒක බොරුවක්. ඒ මේ හිත රිදෙයි, අනේ මට රිදෙයි, මාව රිදවයි කියලා එයාට තියෙන බිය නිසා ඒකෙන් බේරෙන්න එයා ගිහිල්ලා හැංගෙනවා. කොහේ හරි ගිහිල්ලා එයා ඔළුව හංගනවා. හැංගෙන්න හැංගෙන්න බය වැඩි වෙනවා, අඩු වෙන්නේ, දුර්වල වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේකට දහම දෙන විසඳුම තමයි ඉතින් මෙයා හොයාගන්න. හිත හොයාගන්න. එයාට උදව් කරන්න හිත හොයාගන්න එපැයි. එයා මුණ ගැහෙන්න එපැයි. ඉතින් හිත සම්මුඛ වෙන්න නම්, හිත හමු වෙන්න නම් අපිට යන්න වෙනවා එයා ඉන්න තැන. එයා ඉන්නේ අපි ඉන්න තැන. හිත බයයි. හිත බය නිසා හැංගිලා ඉන්නේ. හැම දෙයකටම බයයි. අනුන්ටත් බයයි, තමන්ටත් බයයි, අතීතයටත් බයයි, අනාගතයටත් බයයි, වර්තමානයටත් බයයි, තියෙන දේවල් වලටත් බයයි, නැති දේවල් වලටත් බයයි, හැම දෙයකටම බයයි. නිසා හැම දෙයකින්ම හැංගෙන එකම දෙයක් ගැනවත් එයාට විශ්වාසයක් නැහැ. හොඳට බලන්න, මනසට කිසිම දෙයක් ගැන පූර්ණ විශ්වාසයක් නැත. එහෙම මේ විශ්වාසයක් තියෙන්න පුළුවන් බාගෙට කාලෙට. දැන් අපි කියන්නේ ආයමට විශ්වාසයි, මොකටද විශ්වාසයි, කිසි අවිශ්වාසයක් නැහැ. ඒ කොහොම කිව්වත් 100%ක විශ්වාසය මොකද්ද කියන එක මේ මනස දන්නේ නැහැ. එයා සදහටම සංසාරේ කවදාවත් පූර්ණ විශ්වාසය අත්දකලා නැහැ. එහෙම පූර්ණව විශ්වාසය තැබිය හැකි යමක් එයාට මුණ ගැහිලා නැහැ. මුණ ගැහුණු හැම දෙයකටම එයා රැවටිලා තියෙනවා. 125ක් විශ්වාස කරන්න පුළුවන්, 99ක් විශ්වාස කරන්න පුළුවන්. හැබැයි අර ඉතිරි 100ට 1 මෙයාව රවට්ටලා තියෙනවා. දැන් හෝ පසුව. එක්කෝ දැන්ම රවට්ටනවා, නැත්නම් පස්සේ රවට්ටනවා. ඒ නිසා මේ මනසට කිසිම දවසක සංසාරයේ මුණ ගැහිලා නැහැ. 100ට 100ක් සුරක්ෂිත වූ තැනක් හෝ දෙයක්. 100ට 100ක විශ්වාසය තැබිය හැකියි. ඒ නිසාම හැම දෙයක්ම මෙයාට විශ්වාසයි. ඒ ගැන කියන්න ඕනේ තරම් නිදර්ශන මනසට තියෙනවා. ඇයි සැක කරන්න කියලා ඇහුවොත්, ඇයි අවිශ්වාස කරන්නේ, ඇයි බය වෙන්නේ කියලා ඇහුවොත් කියන්න ඇති පදමට එයාට තමන්ගේ අත්දැකීම් තියෙනවා. ඕනෑම දෙයක් යාළුවෝ ගැන, ඥාතීන් ගැන, පවුලේ අය ගැන, ස්ථාව ගැන, රට ගැන, ලෝකෙ ගැන, ආර්ථිකය ගැන, බැංකු ගැන, ශරීරය ගැන, ලෙඩ ගැන, බෙහෙත් ගැන, මේ හැම දෙයක්ම සැක කරන්න නිදර්ශන තියෙනවා. එකම නිකන් මත නෙමෙයි, අත්දැකීම තියෙනවා. ඒ සියලු හේතු නිසා හිතවතුනි මේ මනසට සංසාරේ බොහෝ දේ මුණ ගැහිලා තියෙනවා. මුණ ගැහිලා නැති එකම දේ විශ්වාසය පමණයි. විශ්වාසය හම් වෙලා ඒ පූර්ණ විශ්වාසය, පූර්ණ සුරක්ෂිත බව, පූර්ණ රැකවරණය ලැබිලා නැහැ. එහෙම දෙයක් එයාට අත්දකින්න ලැබිලා නැහැ. අත්දකින්න ලැබිලා තියෙනවා බොහෝ දේ. බොහෝ හොඳ දේවල්, රසවත් දේවල්, විනෝදජනක දේවල්, යම් යම් තාවකාලිකව විශ්වාසය තියන්න පුළුවන් දේවල්. හැබැයි හැම දෙයක් නිසා මෙයා එක්කෝ වර්තමානයේ නැතිනම් අනාගතයේ විඳවල තියෙනවා. එයාට රිදිලා තියෙනවා. එයා දන්නවා, හිත දන්නවා. ඒ නිසා බයයි. බය නිසා හැංගෙන. හැංගුණාම බේරියයි වෙන මොනවා කරන්නද? බියගුළු මනස නැත්නම් ඒ බිය කරන්නේම හංගන එක කෙනෙක්. හංගන. එයා දන්න එකම දේ හැංගෙන්නේ කොළුව හංග ගන්න. නමුත් කිසිදු අනතුරක් නොවෙන්න හැංගෙන්න පුළුවන් තැනක් කොහෙවත් නැහැ. කිසිම තැනක නැහැ. එනිසා ආරක්ෂාවට ඇඟෙන තැන් වලින්ම විදවීම් අනතුරු වෙන. එහෙම වෙයි කියලා බය එනකොට තව තැනක ඇඟෙනවා. මම මෙතන හරි කියලා හිතන ටිකකින් තව තැනකට පයි. මෙහෙම තැනින් තැනට, තැනින් තැනට, තැනින් තැනට හිත ආරක්ෂාව හොයාගෙන යනවා. නැති තැන්වල හැංගි හැංගි. දැන් භාවනාව අපිට කියනවා මෙයාව එළියට ගන්න. එතන එළියට එන්න කැමති නැහැ. මොකද එයා බයයි. එයාට මේ යන්තම් ඔළුව හංගා ගන්න තැනක් ලැබිලා තියෙනවා. කොහේ හරි සිටිවිල්ලක් මතකයක් බලාපොරොත්තුවක්. ඉතින් ඒකෙවත් ඉන්න දෙන්නේ නැහැ. දැන් භාවනාව ඒකෙ ඉන්න දෙන්න. අනිත් අය ඔක්කොම ඒකෙ ඉන්න දෙනවා යාට. භාවනාව කියන එතන එළියට ගන්න ඇද. ඉතින් ඇදලා ඉන්න තව තව ඔළුව ගහ ගන්නවා. මේ අරබේ තමා භාවනාවේදී කෙනෙකු මුලින්ම කරන්නේ හිත හැංගෙනවා, මෙයා හොයාගෙන යනවා, එතනින් එළියට ගේනවා, ඒ පැත්ත බල්ල මේ පැත්ත බලනකොට ආයෙත් හැංගෙනවා, ආයෙත් හොයාගෙන යනවා, ආයෙත් හැංගෙනවා, හොයනවා හැංගෙනවා, හොයනවා හැංගෙනවා, හොයනවා හැංගෙනවා. මේක බොහොම ඉක්මනට එපා වෙනවා. හිතට නෙමෙයි අපිට එපා වෙනවා, යෝගියෙකුට එපා වෙන දෙයක්. භාවනාව පටන් ගත්ත කෙනෙකුට ඉක්මනට මෙපා වෙනවා. මේක ඉවරයක් නෑ කියලා. මේ ඉවරයක් තිබෙනවා. ඉවරයක් නැති දෙයක් නෙමෙයි. ඉවරයක් තියෙන ඉවර කරගන්න පුළුවන්. පළවෙනි කාරණේ තමයි හිතට හේතු ගන්නන්නට ඕනේ. ඔබ ඔය ආරක්ෂාව හොයාගෙන යන්නෙම අනාරක්ෂිත තැන්වලට. වඩාත් තනතුරු වෙන්න පුළුවන් තැන්වලට තමා බේරෙන්න යන්නේ කියලා. අතීතයයි අනාගතයයි කියන්නේ කිසිම අවහරණක් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අතීතයටත් බෑ හවුහරණක් දෙන්න, අනාගතයටත් බෑ. එය පුහු විශ්වාසයක් පමණයි. හරියට ඔය සබම්බෝලයක් තුඹපු දිය බුබුලක් ඇතුළට කෙනෙක්ව රිංගවල ඒ වටේ දිය බුබුලක් හදලා ඔය හරි ආරක්ෂිතයි කියනවා වගේ දෙයක් තමයි. ඒ දිය බුබුලකට සබම් පෙනෙක් එන බුබුලකට දෙන්න පුළුවන් ආරක්ෂාව මොකද්ද? ඒ යාට එයාවත් ආරක්ෂා කරගන්න බෑ. සිය බුබුලකට වෙන බුබුලකට තමන්වත් රැකගන්න බැරි එක තව කෙනෙක් කොහොමද ආරක්ෂා කරන්නේ? ඒ හැම වෙලේම හැංගෙන වයිකක් ඇති. සිතිවිල්ලක් අස්සේ. සිතිවිලි කියන්නේ දිය බුබුලුව. බොහොම ඉක්මනට විදිලා යනවා. මෙච්චර ඉක්මනට මිදෙන තවත් දෙයක් නැහැ. දහම මුණ ගැහෙන්න පුරු එයා හැංගෙන. ඉතින් දහම මුණ ගැහෙන්නේ නැහැ. ඉත හැංගිලා ඉන්න පුරු. ඉත එළියට එන්න ඕන. ඒ ව්‍යායාමයට තමයි භාවනාව කියන්නේ. අපි හිත එළියට ගන්න. ඔහේ හැංගුණත් එළියට ගන්න. එන්නේ නැහැ. ඉතින් ඇදලා ගන්න ඕන. කූඩල්ලෙක් අර එල්ලුණාම වගේ එහෙම නැහැ. ඉතින් එතනම ඇලිලා ඉන්න. ඒක හිර වෙලා හපාගෙන ඉන්න අය සිටිවිල්ල. ඒ සිටිවිල්ලෙන් ගලවපු ගමන් ඊළඟ සිටිවිල්ල හපා ගන්න. අවබෝධය හැර හිතට හැම දෙයක්ම සංසාරේ අත්දකින්න ලැබිලා තියෙනවා. ලැබිල නැති එකම දේ අවබෝධය. හිතට හිත ගැන අවබෝධයක් නැහැ. හිතට හැම දෙයක් ගැනම දැනීමක් තියෙනවා. හැම දෙයක් ගැනම හිත දන්නවා. හැම දෙයක් ගැනම හිතට දැනගන්නත් පුළුවන්. කලින් දැනගත්ත දේවල් මතක් කරගන්නත් පුළුවන්. ඒ අතින් හිත කියන්නේ විශ්වකෝෂයක්. කාගෙත් හිත විශ්වකෝෂයක්. හිතට තමයි ඇත්තටම විශ්වකෝෂය කියනවා නම් කියන්න පුළුවන්. සිතකට එපමණ තොරතුරු කන්දරාවක් දැනුම් සම්භාරයක් වෙන කිසිම තැනක ගබඩා වෙලා නැහැ. හිතක තරම්. ඒක එක ජීවිත කාලෙක නෙමෙයි. එනිසා හිත කියන්නේ දැනුම් සම්භාරයක්, විශ්වකෝෂයක්. එක පැත්තකින් සිත විශ්වකෝෂයක භූමිකාවේ රඟපාන අතර ඊළඟ මොහොතේ ආංකවිස්යක්වත් නොදන්නා තොත්ත බබෙකුගේ තැනට වැටෙනවා. ඒ තමන් පිළිබඳ දැනුමට හිත හිතට හිත ගැන හිතේ ස්වභාවය ගැන හොයන තැනට එනකොට බිඳුවට වැටෙනවා. උදේ මේ චරිත දෙකම හිත රඟපානවා. දිත්තරංගනේ තමන් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. අනිත් හැම දෙයක් ගැනම දන්නේ. නොදන්න දෙයක් නැහැ හිත. නිසා මේ ඉගෙන ගන්නවා කියලා ඇත්තටම අපි කරන්නේ අලුතෙන් දෙයක් ගන්නවා නෙමෙයි, පරණ දේවල් අලුත් කරගන්න. මේ ඔක්කොම දන්නවා. හිතක් දන්නවා. බට මතක නැහැ. යටපත් වෙලා ඉතින් මේවා අලුත් කරගන්න එක තමයි ඉගෙන ගන්නවා කියලා කරන්නේ. පොඩි ඉගෙන ගන්න කෙනෙක් පුංචි ළමයෙක් වුණත් ඇත්තටම කරනවා ඇත්තේ පරණ දැනීම අලුත් කරගන්න. එකක් අලුතෙන් ගෙන ගැනීමක් නෙමෙයි. අලුතෙන් ගෙන ගන්න දෙයක් නෑ හිත. ඔය හැම දෙයක්ම එකපාරක් නෙමෙයි, දෙවරක් නෙමෙයි, තුන්වරක් නෙමෙයි, තුතියම්පි තතියම්පි නෙමෙයි, සිය දහස් වාරයක් හිත ආය ආය ඉගෙනගෙන තියෙනවා. නැත්ති හිත ගැන. ඒ බිඳුව. ඒ නිසයි ආසරණ. නැතු ලෝකෙ ගැන දන්නේ නැති නිසා නෙමෙයි, ආර්ථික විද්‍යාව ගැන දන්නේ නැති නිසා නෙමෙයි, සෞඛ්‍ය විද්‍යාව දන්නේ නැති නිසා නෙවෙයි. හිත ආසරණ. හිත ගැන දන්නේ නැති නිසා. දැනගන්න ඉගෙන ගන්න අපහසුම විෂය මනසයි. මනස කියන විෂය තමයි ඉගෙන ගන්න අමාරුම විෂය. ඇහැට ඇහැදියා බලන්න අමාරුයි කියන අමාරුම දේ ඇහැට බලන්න තමන්ගෙම ඇහැදියා. ඒ වගේ හිතට අමාරුම දේ තමයි, අපහසුම දේ තමයි තමන් ගැන ඉගෙන ගන්න. හිත හිත ගැන ඉගෙන ගන්න. හිත හිතපත් වෙන්න ඕනේ ශිෂ්‍යයෙකු බවට. ආගෙද හිතේම ශිෂ්‍යයෙකු බවට. ඒතර විෂය විෂයත් හිතමයි. එතකොට මේ කාරණා තුනම එකක් වෙනවා කියන එක හරි අමාරු දෙයක්. එක පැත්තකින් හිත ශිෂ්‍යයෙකු, අනිත් පැත්තෙන් හිත ගුරුවරයෙක්, අනිත් පැත්තෙන් විෂය. ගුරුවරයා වෙනම ඉන්නවා, ශිෂ්‍යයා වෙනම ඉන්නවා, විෂය වෙනම තියෙනවා නම් හරි ලේසි ඉගෙන ගන්න. අනික් අතට මේ ඉගෙනීම තමයි ඉවර කරන්න පුළුවන් ඉගෙන. කිසිම අනිත් විෂයක් ඉගෙනගෙන ඉවර කරන්න බෑ. මොනම විෂයක්. කලාවද විද්‍යාවද වෙන විෂයක්ද ඒවා ඉගෙනගෙන කවුරුවත් කියලා නෑ මම මේක කෙලවරටම ඉගෙන ගත්තා. ඉගෙන ගන්න දෙයක්. එහෙම කියපු කෙනෙක් නෑ මොනම විෂයක් ගැන. නමුත් මේ හිත පිළිබඳ තමන්ගේ හිත පිළිබඳ ඉගෙන ගන්න පටන් ගත්ත නැත්තම් කියලා තියෙනවා ඉගෙනගෙන ඉවරයි. ආයි ඉගෙන ගන්න දෙයක් නැහැ. හිත තමන් ගැන ඉගෙන ගන්න පටන් ගන්නකොට එයාට ඉගෙන ගන්න ලැබෙන පළවෙනිම පාඩම් අතර විශිෂ්ටතම පාඩමක් තමන් අසරණ වෙලා ඉන්නේ ඇත්තටම අසරණ නිසා නෙවෙයි අසරණයි කියලා හිතන හින්දා. ඒ තමා රසවත්ම කාරණේ. හිත ඇත්තටම අසරණ නෑ. හැබැයි එයා අසරණ වෙලා ඉන්නේ හිත හිතනවා, හිත තීරණයකට ඇවිත් තියෙනවා, නිගමනයකට බැහැගෙන ඉන්නවා මම අසරණ. දෙක සිතිවිල්ල. සිතිවිල්ලක් හින්දයි හිත අසරණ වෙලා තියෙන්නේ. හිත විශ්වකෝෂයක් වගේනේ. දැනුම් සම්භාරයක්. මේ සියලුම දැනුම් නිර්මාණය කරලා තියෙන්නේ අවබෝධයේ නෙමෙයි. අවබෝධයේ නිර්මාණයක් නෙමෙයි දැනුම කියන එක. එය වෙනම නිර්මාණයක්. ඉතින් දහම නම් කියන්නේ අවිද්‍යාවේ නිර්මාණයක් කියලා. එතකොට මේ විශ්වකෝෂයේ නිර්මාණය කරලා තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව විසින් නිර්මාණය කරනු ලැබූ විශ්වකෝෂයක් හැම මනසක් ඇතුළෙම ඒ නිසා ඒ මනස හිතනවා මම දන්නවා කියලා. මම දන්නවා කියන එකත් සිතිවිල්ල. ඒ සිතිවිල්ල ඇවිත් තියෙන්නේ අවිද්‍යාවෙන්ම තමයි. ඒ සිතිවිල්ල තමයි බාධා කරන්නේ භාවනා කරන්න. ඉගෙන ගන්න බාධා ඒක තමයි. මනසට බැරි ශිෂ්‍යයෙකු බවට පත්වෙන්න මෙන්න මේ හේතුව නිසා. මොකද මනස හිතනවා තමන් දන්නවා කිය. එහෙම කියන්නේ යාට සාක්ෂි තියෙනවා. විශ්වකෝෂයක් තියෙනවා යාලා. නොදන්න දෙයක් නෑ. හැබැයි කිසිම දැනුමක් තමන් ගැන නෙවෙයි. ඒ කාරණය මනසට පේන්න ඕනේ. මේ මම දන්නේ මං ගැන නෙවෙයි කියන කාරණය. මේ දැනුම අපට කිසිම රැකවරණයක් දෙන්නේ නැහැ. සාංසාරික රැකවරණයක් දැනුමින් ලැබෙන්නේ නැහැ. එවලෙට එවලෙට හැංගෙන්න තැන් හයිලා දෙනවා නිසා සැබෑ ගැලවීමක් දැනුමින් ලැබෙන්නේ නැත. ගැලවීමක් නැහැ. ඇඟෙන්න පුළුවන් තාවකාල. අරය රිද්දයි මෙයා රිද්දයි කියලා බයට හැංගෙනවා. හැබැයි ඇත්තම ඇත්ත මොකද්ද? හිතම තමයි හිතට රිද්ද බෑ. සිතිවිලි තමයි, තමන්ගෙම සිතිවිලි තමන්ට රිද්දනවා. කාටවත් බෑ හිතකට රිද්දන්න. ශරීරයකට රිද්දන්න පුළුවන්, මදුරුවන්ටත් පුළුවන්, කූඹිටත් පුළුවන්, ශරීරයකට රිද්දවන්න. නමුත් මනසකට රිද්දවන්න කිසිම දෙයකට බෑ. සිතිවිල්ලකට හැර. ඒ හිතේම පහළ වෙන, ඒ හිතම පහළ කරගත් සිතිවිල්ලකට පමණයි පුළුවන් හිතකට රිද්දන්න. මේ තමා අවබෝධය. ත්‍රේ අවබෝධය හිතක පහළ වෙනකොට එයාට හිනා යනවා. ඇයි ලෝකෙට බය වුනේ? ඇයි මේ සිදුවීම් වලට බය වෙන්නේ? ඇයි සිදුවීම් වලට බියේ හැංගෙන්න තැන් හොයන්නේ? ඒ කිසිම සිදුවීමකට බෑ තමන්ට රිද්දන්න. කිසිම බාහිර භෞතිකයි කියන ඒ කිසිම මොනම ආකාරයේ සිදුවීමකටවත් බෑ හිතට රිද්දන්න. ඒ හැම සිදුවීමකින්ම හිත නිදහස්. ඒවා භෞතික සිදුවීම්, ඒවා බාහිර සිදුවීම්. ඒවට පුළුවන් බාහිරව භෞතිකව බලපෑමක් කරන්න. භෞතිකයට පුළුවන් භෞතික දෙයකට බලපෑමක් කරන්න. මනසට නෙමෙයි. මනසට රිද්දන්න පුළුවන්, මනස ලෙඩ කරන්න පුළුවන්, මනස ගිලන් කරන්න පුළුවන්, ආතුර කරන්න පුළුවන් සිතිවිල්ලකට පමණයි. ඒ සිතිවිල්ලත් ඒ හිතම හදාගත්ත සිතිවිල්ල. වෙන කවුරුවත් හදපු සිතිවිල්ල නෙමෙයි. එයාම හදපු සිතිවිල්ල. දැන් මේ කාරණිය තේරෙනකොට මනස එයා ඒ සිතිවිලි වලින් නිදහස් වෙන්නේ නැහැ. ওই ටික තේරුණා කියලා. නමුත් ලෝකෙට බය වෙන එක නැති වෙනවා. හැංගෙන්න හදන්න. මොකද හැංගිලා වැඩක් නැහැ. කාගෙන් බේරෙන්නද? කවුරුවත් නැහැ අනතුරක් කරන්න. අන්තිකේ හැංගෙන්න හදන්නේ තමන්ට අනතුරක් කරනම සිතිවිල්ල ඇතුලේ. අනතුරක් කරන්නේ මේ සිතිවිලිනේ. එයා බේරෙන්න හැංගෙන්නේ කියලා සිතිවිලි ඇතුලේ. දැන් සිතිවිලි ඇතුලේ හැංගීමත් අතාරිනවා. කොහේ හරි පැනල් දුවන්න හදන එකත් අතාරිනවා. සිදුවීම් වලට යාම ප්‍රශ්නේ තියෙන්නේ ගැන හිතන විදිය. ඒ කියන්නේ සිතිවිලි ආකල්ප තමයි ප්‍රශ්නේ. ඒසා සිදුවීම හිතේට ගිහිලා හැංගෙන්න යන්නේ නැහැ. අනාගතයට ගිහිලා හැංගෙන්න යන්නේ නැහැ. වර්තමානයේ ඉන්නවා. වර්තමානයේ සිටිමින් සිටිවිලි හඳුනා ගනිමින් ඒව ඇතුලේ රිංගලා ඔළුව ගහගන්න බලන්නේ නැතිව එළියේ විවෘතව ඉන්නවා. සිටිවිලිත් එනවා. හැබැයි සිටිවිලි ඇතුලේ ජීවත් වෙන්න යන්නේ නැහැ. සිතිවිල්ලක් ඇතුලේ ජීවත් වෙන්න ගියේ නැත්නම් ඒ සිතිවිල්ලට බෑ මොනම දෙයක්වත් කරන්න. කිසිම දෙයක් කරන්න. ඕනම දෙයක් කරන්න පුළුවන් අපි සිතිවිල්ලක් ඇතුලේ ජීවත් වෙන්න ගියොත් ඒ සිතිවිල්ලට පුළුවන් අපට ඕනම දෙයක් කරන්න. තෝරා ගැනීම දෙකක් දෙනවා. සිතිවිලි එක්ක ජීවත් වෙනවද දහම එක්ක ජීවත් වෙනවද? සිතිවිලි එක්ක බයෙන් ජීවත් වෙනවද දහමත් එක්ක එඩිතරව ජීවත් වෙනවද? සිතිවිලිත් එක්ක අනාරක්ෂිතව ජීවත් වෙනවද දහමත් එක්ක සුරක්ෂිත වෙනවද?